වාසනාවන්ත පින්වතුනි, අද දවසේ අපි බුදුරජාණන් වහන්සේගේ දේශනා ඇසුරින් අනුත්තර නිකායේ හතරවෙනි කොටසට අයිති සූත්‍ර දේශනාවක් තමයි කරන්නේ. එක දේශනාවක් නෙමෙයි, දේශනා දෙකක්. ඒ දෙකම එකට ගැළපීලා යන දේශනා දෙකක් අපි කතා කරන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ධර්මයේ කරා යන කෙනෙකුට තමන්ගේ ජීවිතයේ ධර්මයට අවබෝධ කරගන්න උපකාර වෙන ගුණධර්ම දියුණු කරගන්න නම් බලවත්ම දේ තමයි වීරිය. වීරියමයි ධර්ම මාර්ගයට මුල් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ අවස්ථාවක් පෙන්නලා දෙනවා. මේ මහා පොළොවේ ඇවිදගෙන යන සියලුම සත්වයන්ගේ පාසලකුණු අතර විශාලතම පාදයේ තින්නේ ඇතාට හස්ති රාජය. ඒ පාසලකුණට අනෙක් සියලුම සතුන්ගේ පාසලකුණු ඇතුල් කරන්න පුළුවන් වගේ මේ ලෝකේ කුසල් දහම් කියලා යමක් තියෙනවා නම් ඒ සියල්ලම අප්‍රමාදයේ කියන තනි වචනේට ඇතුල් කරන්න පුළුවන් කියන. ඒක කුසල් කියලා යමක් ගැන කතා කරනවා නම් ඒ හැම දෙයක්ම දිනු කරන්න තියෙන අප්‍රමාදී මුල් කරගෙන. අප්‍රමාදී බව වීර්යය. බුදුරජාණන් වහන්සේලා කොයිම අවස්ථාවකවත් නැවත උපතක් පිණිස ආයම සංසාර ගමන වර්ණා කර කර පුද්ගලයන්ව සංසාර ගමනේ යොදවන්න උත්සාහ කරන්නේ නැහැ. ඒකට ලස්සන දේශනාවක් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. උන්වහන්සේ වදාළ යම් ආර්ථික තථාගතයන් වහන්සේ සියලුම කෙලෙසුන් ප්‍රහාණය කරලා සම්මා සම්බුද්ධත්වයට පත් වුණාද යම් ශාස්ත්‍රයක අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පාවා දාලනවාද? ඒ අතර කාලය තුළ, කියන්නේ බුද්ධත්වයට පත් වෙලා වැඩ සිටින කාලය තුළ අතුරු සැනක් කියලා මොහොතක්වත් බුදු කෙනෙක් යළිපදීමක් වර්ණනා කරන්න නැති කියනවා. ඒ දේශනා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඉතාම අපේ ජීවිතවලට වැදගත් එක සිදුවීමක්, අපටත් ආදර්ශයක්. එක සිදුවීමක් සාමාන්‍යයෙන් එකිනෙක පුද්ගලයන් ධර්මය අවබෝධ කරාට පස්සේ ඒ පුද්ගලයන්ගේ ඉන්ද්‍රිය ධර්මානුව තමයි ඔවුන් නිවන කරා යන ක්‍රමේ තීරණය වෙන්නේ. සෝතාපන්න වෙච්ච හැම කෙනෙක්ම එකම විදිහට අරහත්ත්වයට පත් වෙලා පිරිනිවන් පාන්නේ. සෝවාන් වෙච්ච පුද්ගලයෝ කොටස් තුනකට බෙදෙනවා. ඒක බීජී කියලා බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. ඒ අය ඒ ජීවිතයේ සෝවාන් ඵලයට පත් වෙලා ලොකු වීර්යයකින් ධර්මයේ දියුණු කරලා ඒ ජීවිතේම සකදාගාමි, අනාගාමි, අරහත් ආදී මාර්ගඵල අවබෝධ කරගෙන පිරිනිවන් පානවා. එක ජීවිතයක්. ඒක බීජී. කෝලංකෝල කියලා තවත් විස්තර කරනවා. සෝවාන් වෙච්ච ශ්‍රාවකයෝ ඉන්නවා. ඒ අය අරතරන් වීර්යයක් දැන්නේ සෝවාන් වෙලා. හැබැයි ආත්ම භාව දෙකක් තුනක් වගේ කාලයක් ඇතුළත ඉතුරු කෙලෙස් ප්‍රහාණය කරලා අරහත්ත්වයට පත් වෙලා පිරිනිවන් පානවා. තුන්වෙනි පුද්ගලයා බුදුරජාණන් වහන්සේ පෙන්නවා. එයා සෝවාන් වෙච්ච කෙනෙක්. හැබැයි ඔහු ප්‍රමාදයි. ලොකු උත්සාහයක් වීර්යයක් නැහැ ඉතුරු කෙලෙස් ප්‍රහාණය කරන්න. ඒ නිසාම සප්තඛට්ඨ පරම කියලා ඔහු විස්තර කරන ඔහු ආත්ම හතක් කරාම යනවා. හැබැයි කොයිම වෙලාවකවත් අටවෙනි භවයක උපතකට යන්නේ නැහැ කියන. ඒක බුදුරජාණන් වහන්සේ මේ බුද්ධ ශාසනය තුළ සංඝයාගේ තියෙන ආශ්චර්ය කාරණයක් හැටියට විස්තර කරපු දේශනාවක් තියෙනවා. දැන් රතන සූත්‍රයේම පෙන්නනවානේ. නතේ භවං වත්ථවං ආදී අර්ථය. අටවෙනි භවයක උපතකට කිසිම ආකාරයකින් සෝවාන් වෙච්ච ශ්‍රාවකයා යන්නේ නැහැ කියන. ඉදම්පි සංගේ රතනම් පණීතම්. මේක සංගයාගේ තියෙන ශ්‍රේෂ්ඨතම ගුණයක්. ඒ තියෙන සත්‍යේන සුවත්තේ උන්තු මේ සත්‍යානුභවයෙන් සූපත් වේවා කියලා ඒක සත්‍ය ක්‍රියාවක් හැටියට බුදු කෙනෙක් පෙන්නනවා. ඒතකොට සෝවාන් වෙච්ච පුද්ගලයා පවා තම තමන් තුළ තියෙන ඉන්ද්‍රිය ධර්ම වල වෙනස්කම් අනුව ආත්ම භව හතක්ම යනායත් තින්නවා. එක ජීවිතේම පිරිනවන් පානායත් තින්නවා. දෙක තුනක් හතරක් යනායත් තින්නවා. සකදාගාමී වෙච්ච කෙනා එක වතාවක් කාම ලෝකයට ඇවිල්ලා එක්කෝ ඒ ජීවිතේම පිරුණම් පානවා, එක්කෝ අනාගාමී වෙලා ඉතින් සුද්ධාවාසයට යන්න පුළුවන්. අනාගාමී වෙච්ච පුද්ගලයා ගැන බුදුරජාණන් වහන්සේ පෙන්වනවා, ඒ අනාගාමී වෙච්ච අය හැමෝම එක විදිහටම සුද්ධාවාසය පිරුණම් පාන්නේ නැහැ. ඒ අයගේ තින්ද්‍රිය ධර්ම වෙනස්කම් තියෙනවා. අනාගාමී වෙච්ච පුද්ගලයෝ කීප දෙනෙක් ගත්තොත් ඒක එක්කෙනා තුළ ඉන්ද්‍රිය ධර්ම එක එක ආකාරයට පවතින්න පුළුවන්. ඒ නිසාම සමහර අනාගාමී වෙච්ච අය සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයේ ඉපදිච්ච සැනින්ම තීරණ පානවා. ඒ අයගේ ඉන්ද්‍රිය ධර්ම ගොඩාක් තියුමයි. තවත් අනාගාමී වෙච්ච අය ඉන්නවා, ඒ අය සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයේ ඉපදිලා ආයුෂ අඩක් ගෙවෙන්න කලින් තීරණ පානවා. තවත් අනාගාමී වෙච්ච පුද්ගලයෝ ඉන්නවා සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයේ ඉපදිලා උත්සාහයේ වීර්යයක් නැතුවම ඉන්නදී අර ධර්මයේ දියුණු කිරීමේ පින නිසාම ටික කාලයක් යනකොට උත්සාහයක් වීර්යයක් ගන්න නමුත් කෙලෙස් පහළ වෙලා හිම පිරුණාන පාන පුරවක්කම ලැබේ. සමහරුන්ට බුද්ධාවාසයේදී පව විශාල උත්සාහයක් වීර්යයක් අරගෙන ඉතුරු කෙලෙස් ටික ප්‍රහාණය කරගන්න වෙන. තවත් අය ඉන්නවා සුද්ධාවාස බ්‍රහ්ම ලෝක පහක් විස්තර කරනවා. අවින අතප්ප සුදස්ස සුදස්සි අකනිතා කියලා. එතකොට මේ අකනිතා බඹලෝ දක්වාම ගිහිල්ලා සුද්ධාවාසේ ආයමත් ඉපදී ගිහිල්ලා ඒ සුද්ධාවාසෝ තමයි අයිති අකනිතා බ්‍රහ්ම ලෝකෙදී පිරුණාන පාන. එතකොට මේ වගේ අසංකාර පරිනිබ්බායි සසංකාර පරිනිබ්බායි උද්දර්සෝතු අකනිත්ත ගාමි මේ විදිහට එක එක අනාගාමී පුද්ගලයන් අතර වෙනස්කම් පේනවා. නමුත් දැන් අපට පැහැදිලිව පේනවා මේ හැමෝටම නිවන කරායන් උපකාර වෙන්නේ වීර්යය. එක පුද්ගලෙක් ස්වාමීන් වහන්සේ නමක් ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක් අනාගාමී ඵලයට පත් වෙලා උන්වහන්සේ වීර්ය අතහැරියා. වීර්ය අතහැරලා දැන් අනාගාමී ඵලයට පත් වුණාට පස්සේ උන්වහන්සේට හිතුණා මට දැන් මේ ටික ඇති. සුද්ධාවාසයට ගිහිල්ලා ඉහිදු පිරුණාන පානෙක හොඳයි කියලා වීර්ය අතහැරිය. දැන් මේ භාවනා කරන්නේ දැන් ඔය ඉන්න කොහෙ ඉන්න බුදුරජාණන් වහන්සේ කතා කරා භික්ෂුව මෙහෙන්න මොකද දැන් ඉස්සර වගේ වීර්යයක් ගන්න ඇත්ද? ලොකු වීර්යකින් භාවනා කරලා ධර්මයේ දියුණු කරගෙන ඉතුරු කෙලෙස් ප්‍රහාණය කරගන්න උත්සාහ කරන බවක් පේන්නේ නැහැ. ඇයි කියලා මේ භික්ෂුව කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම සුද්ධාවාස බඹලෝ ඉපදිලා එහෙදි පිරුණාන පානයි කියලා හිත හදාගෙන හිත පිහිටවාගෙන ඉන්නේ. බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවක් පෙන්නනවා. අහලා තියෙනවද? අසූචි අරගෙන අසූචි ගැන පෙන්නලා දෙනවා. අසූචි ගොඩක් තිබ්බත් ගඳයි, චුට්ටක් තිබ්බත් ගඳයි. මේ දෙකේ ගඳේ වෙනසක් තියෙනවද කියලා නැත ස්වාමීන් කියන. අසූචි ගොඩක් ගත්තත් චුට්ටක් ගත්තත් ගඳයි කියන. බුදුරජාණන් වහන්සේ වදාළ භික්ෂුව තථාගතයන් වහන්සේ නැවත ඉපදී ඉපදී දීර්ඝ කාලයක් සංසාරේ ගියත් එකපාරක් ඉපදුණත් ඉපදීම දුකයි කියන එක ඒක ලෝක ධර්මතාවයක් කියලා. ඉතින් ඒ නිසා සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ ඉපදුණත් ඒ ඉපදීම දුකක් හැටියටම දකින්න කියලා. බුදු කෙනෙක් ඇති පියගෙන මොහොතක්වත් යළි ඉපදීමක් වර්ණනා කරන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඒ නිසා වීර්ය කියන එක කෙනෙකුට ධර්ම මාර්ගය කරා යන්න ගොඩාක් උපකාර වෙන දෙයක්. ඉතින් අද අපි කතා කරන්නේ වීර්ය උපදවා ගන්න උපකාර වෙන භාවනාවකට අදාළ දේශනාවන් දෙකක්. එකක් තමයි පඨම මරණ සති සූත්‍රය. අනික දෙව ද්විතීයික මරණ සති සූත්‍රය. මරණ සතිය ගැන මරණ සති භාවනාව වඩන ආකාරය ගැන මේකේ තියෙනවා. මේ දේශනාව කරන කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින නාදිකා කියලා ගමක විජ්ජකා වසත කියලා ගඩොල්වලින් කරපු ආරාමයක තමයි බුදුරජාණන් වහන්සේ වැඩ සිටින්නේ. ඊගදා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අමතලා මේ විදිහට දේශනාව කරන මහණෙනි මරණ සති භික්ඛවේ භාවිතා බහුලී කතා. මහණෙනි මරණ සතිය කෙනෙක් භාවනා වශයෙන් වඩනවා නම් බහුල වශයෙන් නැවත නැවත මරණ සතිය වඩනවා නම් මහත් ඵලා හෝති මහානිසංසෝ. මහත්ඵල මහානිසංස වීම පිණිසම පවතිනවා. එයාට අමතෝගත මේ නිවන කරා යාම පිණිසම නිවන මාර්ගයේදම ඒ මරණ සතිය උපකාර වෙනවා. මහණෙනි ඔබලා මරණ සතිය වඩනවාද කියලා බුදුරජාණන් වහන්සේ එදා උන්වහන්සේ ඒ වැඩ සිටපු නිජකාවසත කියන ස්ථානයේ හිටපු විසුණු මහන්සියගෙන් අහනවා. ඒ අතර එක ස්වාමීන් වහන්සේ නමක් නැගින්න කියනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම මරණ සතිය වඩනවා. බුදුරජාණන් වහන්සේ අහනවා එහෙනම් භික්ෂුව දැන් ඔබ මරණ සතිය වඩන්නේ කොයි විදිහටද කියලා කියන්න කියලා මේ සංඝයා ඉස්සරහදී. මේ භික්ෂුව කියනවා ස්වාමීනි මම නම් මරණ සතිය වඩන්නේ මේ විදිහටයි කියලා. කොහොමද කියනවා මරණ සතිය වඩන හැටි. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම නම් නිතරම සිහි කරන්නේ මට එක රැයක් එක දවාලක් ජීවත් වෙන්න තියනවා නම් මේ හොඳටම ඇති. ඒ කාලය තුල මම බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් හිත පිහිටවාගෙන බුද්ධ ශාසනය සම්පූර්ණ කරගන්නම අප්‍රමාදීව වීර්ය කරනවා කියන ඇඟීමෙන් ධර්මයෙන් හිත පිහිටවා ගන්න මහන්සි ගන්නවා කියනවා. එතකොට ඔන්න පළවෙනි භික්ෂුව දීපු උත්තරය. මට එක රැයක් එක දවාලක් ජීවත් වෙන්න තිබ්බොත් ඇති කියලා තමයි මේ භික්ෂුව මරණ සතිය වදාළේ. ඒ කාලය තුල මම ධර්මය අවබෝධ කරගන්න මහන්සි ගන්නවා කියලා. බුදුරජාණන් වහන්සේ වදාළා හොඳයි භික්ෂුව තව කවුරුද භාවනා වඩන්නේ මරණ සතිය කියලා අහනවා. හේරල් තවත් භික්ෂුවක් නැකිනගෙන ස්වාමීන් වහන්සේ මහත් මමත් මරණ සති භාවනාව වඩනවා. හොඳයි එහෙනම් කියන්නේ කොහොමද මරණ සතිය වදාළේ? දෙවනි භික්ෂුව කියනවා ස්වාමීනි මම නම් හිතන්නේ මට එක දවල් කාලයක් ජීවත් වෙන්න ලැබුණොත් ඒ ඇති. එතකොට දවල් රැය කියන දවසක් ගැන හිතන්නේ. ඒ භික්ෂුව හිතන්නේ මට දවල් කාලයක් විතරක් ජීවත් වෙන්න ලැබුණොත් ඒ ඇති. ඒ කාලය තුල මම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ බුද්ධ ශාසනයම සම්පූර්ණ කරගන්න ධර්මයේ හිත පිහිටවාගෙන මහන්සි ගන්නවා. භාවනාවෙන් වැඩනවා. අප්‍රමාදීව ධර්මයේ කරා යන්නේ දවල් කාලය තුල මම වීර්ය කරනවා කියලා නිතරම සීපේ වීර්යයෙන් උත්සාහ කරනවා කියලා. බුදුරජාණන් වහන්සේ වදාළා හොඳයි භික්ෂුව තව කවුරුන්ගේ මරණ සති භාවනාව වඩන්නේ? තවත් කෙනෙක් නැගිට ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මමත් මරණ සතිය වඩන. තුන්වෙනි භික්ෂුව කියලා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම නම් මරණ සතිය වඩන්නේ මේ විදිහටයි කියනවා. මොහොහි දවල්ට ඒ කාලයක් ගැන නෙවෙයි මම නම් හිතන්නේ, මම හිතන්නේ දවසක් ජීවත් වෙන තන දානේ වළඳන තරම් කාලයක් මට ජීවත් වෙන්න ලැබුණොත් ඒයි. ඒ කියන්නේ දවසක් ජීවත් වෙන්න දවසකට සෑහෙන්න දානේ වළඳන්න කොච්චර වෙලාවක් යනවද? පැය භාගයක් වගේ වෙලාවක්. එතකොට පැය භාගයක් වගේ වෙලාවක් ඇතුළත හොඳට දානිය ටික වළඳන්න පුළුවන්. එතකොට ඒ වගේ වෙලාවක් මට ජීවත් වෙන්න ලැබුණොත් ඇති. ඒ කාලය තුලම අප්‍රමාදීව බුදුරජාණන් වහන්සේගේ ධර්මයේම හිත පිහිටවාගෙන ධර්මයේම අවබෝධ කරගන්න මහන්සි ගන්නවා කියලා යා වීර්ය කරනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළ හොඳයි භික්ෂු. තව කවුද මරණ සතිය වඩන්නේ කියලා බුදුරජාණන් වහන්සේ අහනවා. දැන් හතරවෙනි භික්ෂුවක් නැගිටලා කියන ස්වාමීන් වහන්සේට අහස මමත් මරණ සතිය වදනවා. මම නම් මරණ සතිය වදනකොට සිහි කරන්නේ මට බත්පිඳවල් හතරක් පහක් හපලා ගිලින තරම් කාලයක් ජීවත් වෙන්න ලැබුණොත් ඒයි. ඒ කාලය තුල මම වීර්යයෙන් ධර්මයේම හිත පිහිටවාගෙන ධර්මයේම අවබෝධ කරගන්න මහන්සි ගන්නවා කියලා වීර්ය කරනවා කියන. ඔන්න හතරවෙනි භික්ෂුව. එතකොට බත් පිඳවල් හතරක් පහක් හපලා ගිලින්න කොච්චර වෙලාවක් කියයිද? විනාඩි 3-4ක් කියයි. එතකොට ඒ තරම් කාලයක් ඇතුළත මම ධර්මය අවබෝධ කරගන්නව මහන්සි ගන්නවා. ඒ තරම් කාලයක් මට ජීවත් වෙන්න ලැබුණා. ඇත්ත මම ධර්මය අවබෝධ කරන්නමයි බුද්ධ ශාසනය සම්පූර්ණ කරන්නමයි මහන්සි ගන්න කියලා මේ භික්ෂුව කියයි. බුදුරජාණන් වහන්සේ ආනෝ තව කවුද මරණ සතිය වඩන්නේ? එතකොට පස්වෙනි භික්ෂුවක් නැගී සිටලා කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මමත් මරණ සති භාවනාව වඩනවා. මම නම් මරණ සති භාවනාව වඩන්නේ මට එක බත් පිඬක් හපලා ගිලින තරම් කාලයක් ජීවත් වෙන්න ලැබුණොත් ඇති. ඒ බත් පිඬ හිර වෙලා මැරෙන්නත් පුළුවන්. ඒ නිසා ඒ බත් පිඬ හපලා ගිලින වෙලාවෙත් මම අප්‍රමාදීව හොඳට සිහි නුවණින් ධර්මය අවබෝධ කරගන්න බුද්ධ ශාසනය සම්පූර්ණ කරගන්නමයි මහන්සි ගන්න කියලා මේ භික්ෂුව කියනවා. දැන් පස් දෙනයි මතකද මේ ටික ඔක්කොම? පළවෙනි භික්ෂුව කොහොමද මරණ සතිය වැඩිවි? මට දවල් කාලෙකුත් රාත්‍රී කාලෙකුත් ජීවත් වෙන්න ලැබුණොත් ඇති. ඒ කාලය තුළ මම අප්‍රමාදීව ධර්මය අවබෝධ කරගන්න මහන්සි ගන්නවා කියන අදිෂ්ඨානයෙන් මරණ සතිය වැඩුවා. දෙවනි භික්ෂුව මට දවල් කාලයක් ජීවත් වෙන්න ලැබුණොත් ඇති. ඒ කාලය තුළ මම අප්‍රමාදීව බුද්ධ ශාසනය සම්පූර්ණ කරගන්න ධර්මය අවබෝධ කරගන්න මහන්සි ගන්නවා. තුන්වෙනි භික්ෂුව දවසකට සෑහෙන දාන වන්දන සාකල් පැය භාගයක් පමණ කියලා අපි හිතමු. ඒ වගේ වෙලාවක් මට ජීවත් වෙන්න ලැබුණොත් ඇති. ඒ කාලය තුළ මම අප්‍රමාදීව ධර්මය අවබෝධ කරගන්න මහන්සි ගන්නවා කියලා වීර්ය කරනවා කියනවා. හතරවෙනි භික්ෂුව මට බත් පිළවල් හතරක් පහක් වළඳන සාකල් ජීවත් වෙන්න ලැබුණොත් ඇති. ඒ කාලය තුළත් මම අප්‍රමාදීව එකට විනාඩි දෙක තුනක් වගේ කාලයක් තුළත් මම හිතනවා ඒ කාලය තුළත් මම මැරෙන්න පුළුවන්, මම අප්‍රමාදීව ධර්මයේ කරාම යනවා. පස්වෙනි භික්ෂුව සිහි කරනවා මට එක බත් පිඩක් හපලා ගිනින තරම් කාලයක් ජීවත් වෙන්න ලැබුණොත් ඇති. ඒ බත් පිඩේ ඉඳලා මැරෙන්නත් පුළුවන්. ඒ නිසා ඒ සුළු වෙලාව තුළ, ඒ කියන්නේ විනාඩියකටත් අඩු කාලයක් තුළ හෝ විනාඩියක් වගේ කාලයක් තුළත් මම ඒ හැම වෙලාවෙම බුද්ධ ශාසනය සම්පූර්ණ කරගන්නමයි කියන වීර්ය පිහිටවාගෙන ධර්මය අවබෝධ කරන්න මහන්සි ගන්නවා. බුදුරජාණන් වහන්සේ අහනවා, මහණෙනි තවත් ඉන්නවද මෙතන මරණ සතිය වදනයි? තව කෙනෙක් නැති. නැති ලකිනා ස්වාමීන් වහන්සේ මමත් මරණ සතිය වදනවා. මම නම් මරණ සති භාවනාව වඩන්නේ ඔය දවල් රැ කාලයක් ගෙනවත්, දානි වරදන තරම් කාලයක් ගෙනවත් නෙමෙයි මම හිතන්නේ. ස්වාමීනි මම හිතන්නේ ආස්වාස ප්‍රස්වාස කරන කාලය තුළ හුස්ම ඉහළ තරම් පහළට ඉහළ වෙලාවක් වගේ පුංචි කාලයක් මට ජීවත් වෙන්න ලැබුණත් ඇති. හුස්ම ටික ඉහළ වෙලා මැරෙන්නත් පුළුවන්. ඉහළට ගත්ත හුස්ම ටික පහළට ඉහළන්න කලින් මැරෙන්නේ නැද්ද මිනිස්සු? මැරෙයි. එතකොට ඒ තරම් කාලයක් මට ජීවත් වෙන්න ලැබුණත් ඇති. ඒ වෙලාවෙත් මම ධර්මයේ අවබෝධ කරගන්න වීර්ය පිහිටවාගෙන බුද්ධ ශාසනය සම්පූර්ණ කරගන්නව මහන්සි ගන්නවා කියලා මම වීර්ය ඇති කරගන්නවා කියලා. මේ විදිහට හය නමක් ස්වාමීන් වහන්සේලා හය නමක් තම තමන් මරණ සති භාවනාව වඩන ආකාරය බුදුරජාණන් වහන්සේට විස්තර කළා. බුදුරජාණන් වහන්සේ වදාලා, මහණෙනි මේ භික්ෂුන් වහන්සේලා හය නම අතරින් පළවෙනි භික්ෂුව මම දවල් කාලයකුත් රාත්‍රී කාලයකුත් ජීවත් වෙන්න ලැබුණොත් ඇති කියපු භික්ෂුව ප්‍රමාදයි. දෙවනි භික්ෂුව මට දවල් කාලයක් විතරක් ජීවත් වෙන්න ලැබුණොත් ඇති, මම ඒ කාලය තුළ ධර්මය අවබෝධ කරනවා කියලා උත්සාහ ගන්නවා කියපු භික්ෂුව ප්‍රමාදයි කියෝ. තුන්වෙනි භික්ෂුව කියනවා, මම මට දවල් කාලයකට සෑහෙන දානවල දවසකට සෑහෙන දානවල තරම් කාලයක් ජීවත් වෙන්න ලැබුණොත් ඇති. ඒ කාලය තුළ මම ධර්මය අවබෝධ කරනවා කියලා වීර්ය කරනවා. ඒ භික්ෂුවගේ වීර්යයත් අඩුයි කියලා. ඒත් ප්‍රමාදයි කියලා. හතරවෙනි භික්ෂුව ගැන බුදුරජාණන් වහන්සේ පෙන්වනවා, හතරවෙනි භික්ෂුව මට බත් පිඬුවා හතරක් පහක් වළඳන කාලයක් ජීවත් වෙන්න ලැබුණොත් ඇති. ඒ වීර්යයත් මදි කියලා. බුදුරජාණන් වහන්සේ පෙන්වා, මහණෙනි තථාගතයන් වහන්සේ වර්ණනා කරන්නේ අගේ කරන්නේ අවසානයේට සඳහන් කරපු භික්ෂූන් වහන්සේලා දිනමගී මරණ සතියට පිණිස අවශ්‍ය වීදී පමණයි කියන. අන්තිමට කියන භික්ෂූන් වහන්සේලා දෙන්න කොයි විදිහටද කියා හිටි. ස්වාමීනි මට එක බත් පිඬක් වළඳන තරම් කාලයක් ජීවත් වෙන්න ලැබුණොත් ඇති. ඒ වෙලාවෙත් මම අප්‍රමාදීව ධර්මය අවබෝධ කරගන්නව මහන්සි ගන්නවා කියලා වීර්ය කරනවා. හයවෙනි භික්ෂුව කියා හිට, ස්වාමීනි මට ඉහළට ගත්ත හුස්ම ටික පහළ හෙළන තරම් කාලයක් ආස්වාස ප්‍රස්වාස කරන තරම් කාලයක් ජීවත් වෙන්න ලැබුණොත් ඇති. ඒ කාලය තුළ මම ධර්මය අවබෝධ කරගන්නව මහන්සි ගන්නවා කියලා වීර්ය කරනවා. බුදුරජාණන් වහන්සේ වදාලා, අන්නේ වැනි වීර්යයක් පවත්වන භික්ෂුවක් ඉන්නවා නිතරම හිතනවා නම් මේ මොහොතේ මේ ශරීරෙත් මම මැරෙන්න පුළුවන්. කටට ගත්ත බත් ටික හිර වෙලා මම මැරෙන්න පුළුවන්. ඉහළට ගත්ත හුස්ම ටික පහළට හෙළන්න කලින් මම මැරෙන්න පුළුවන්. ඒ වගේ හැම මොහොතකම මැරෙන්න තියෙන අවස්ථාව ගැන ඒ මොහොත ගැන සිහි කරලා වීර්ය ඇති කර ගන්නවා නම් අන්නේ භික්ෂුවගේ වීර්ය කෙලෙස් ප්‍රහාණය කරන්න ප්‍රමාණවත් කියලා බුදුරජාණන් වහන්සේ අගය කරනවා. අගය කරන බුදුරජාණන් වහන්සේ තමයි තස්මාතේ භික්ඛවේ වරසෙක්කි ධර්මං. මේ නිසා මහණෙනි මේ විදිහට ඉක්මෙන්න කියනවා. අප්‍රමත්තා විහෙරිස්සාම අප්‍රමාදීව වීර්ය කරන්න කියනවා. ඒ නිසා මරණ සති භාවනාව මරණ සති භාවිස්සාම ආසවාන කය ඇති ඒවන් හිවෝ බික්ක වේ සික්ක තබ්බා. මේ මරණ සති භාවනාව වඩනකොට වීර්යයෙන් වඩනකොට ඒ කෙනාගේ ආශ්‍රව ශේවීම පිණිස කෙලෙස් නැතිවීම පිණිස උපකාර වෙන. ඒ නිසා මේ විදිහට සිහි කරලා මරණය ගැන හිතලා වීර්ය ඇති කරගන්න කියලා. එතකොට මරණ සති භාවනාවෙන් ඉලක්ක කරන්නේ මොකද්ද? වීර්ය උපදව ගන්නයි මරණ සති අවශ්‍ය වෙන්නේ. මරණ සතියෙන් ධ්‍යාන ලැබලා එහෙම යන්න පුළුවන් භාවනාවක් නෙමෙයි. ඒක කොහෙවත් විස්තරයක් නෑ මරණ සතිය ගැන සිහි කරලා ධ්‍යාන ලැබුවා කියලා. මරණය ගැන හිතලා ඇති කරගන්නේ මොකද්ද? වීර්යය. එයා වීර්ය උපදව ගන්නවා. වීර්ය උපදවගෙන ධර්මයේ හිත පිහිටවගෙන ධර්මයේ අවබෝධ කරන්න උත්සාහයක් ගන්නවා. ඒ තමයි පඨම මරණ සති සූත්‍රය. ඊළඟ සූත්‍ර දේශනාව තමයි ද්විතීය මරණ සති. මරණ සතිය ගැන වදාළ දෙවන දේශනාව. දෙවන දේශනාව බුදුරජාණන් වහන්සේ වදාළේ නාදිකා කියන ගමේ ගිජ්ජකා වසත කියන ගඩොල්වලින් කරපු ආරාමයේ තමයි උන්වහන්සේලා වැඩ සිටි. එදත් බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා අමතලා අහනවා, මහණෙනි මේ භාවනා වශයෙන් වදන මරණ සති භික්ඛවේ භාවිතා බහුලී කතා මහත්ඵලා හෝති මහනිසංස. මේ මරණ සති භාවනාවක් වඩනවා නම් බහුල වශයෙන් නැවත නැවතත් මරණ සතියෙම යෙදෙනවා නම් මහත්ඵල මහානිසංස වීම පිණිස පවතිනවා. අමතෝ ගත අමෘත වූ නිවන පිණිසම අමත පරියෝසාන අමෘත වූ නිවනට යොමුව පිණිසම නිවන මාර්ගයට යොමුව පිණිසම මේ මරණ සති උපකාර වෙනවා. බුදුරජාණන් වහන්සේ අහනවා, කතම් බහිතාච බික්කේ මරණ සති කතම් බහුලේ කතා, කොහොමද මහණෙනි ඔබලා මේ මරණ සතිය භාවනා වශයෙන් වඩන්නේ, බහුල වශයෙන් වඩන්නේ, මහත්ඵල මහානිසංස වීම පිණිස කොහොමද අහනවා මරණ සතිය වඩන්නේ? බුදුරජාණන් වහන්සේම විස්තර කළ දෙනවා, මහණෙනි බික්සක් මරණ සතිය වඩන්න ඕනේ මෙන්න මේ විදිහටයි කියලා. කෙනෙක් කල්පනා කරනවා දවල් කාලේ ගෙවිලා රාත්‍රී කාලේ උදා වෙනකොට යා හිතන්න කියලා මේ විදිහට. අද දවල් කාලේ ගෙවි ගිහින් දැන් රාත්‍රී උදා වෙනවා. මේ රාත්‍රී කාලය තුල මගේ මරණය සිද්ධ වෙන්න පුළුවන්. සාධකයෙක් දැක්කම අද රාත්‍රී මම මැරෙන්න පුළුවන්. එක්ක වෙනත් සතෙක් නිසා සතෙකුගේ හිංසනයකින් මම අද රාත්‍රී කාලේ මැරෙන්න පුළුවන්. පය පැකිලිලා වැටිලා සමරුවෙම කකුල් දෙක පැකිලිලා බිම ඇදගෙන වැටලා මැරෙන්න පුළුවන්. ඒ වගේම තුන්දස් කිපීම නිසා, පිත කිපීම නිසා අද රාත්‍රී මම මැරෙන්න පුළුවන්. සෙම කිපීම නිසා අද රාත්‍රී මම මැරෙන්න පුළුවන්. වාතය කිපීම නිසා අද රාත්‍රී මම මැරෙන්න පුළුවන්. මේ විදිහට එදා රාත්‍රී කාලේ මැරෙන්න තියෙන අවස්ථාව ගැන එයා සිහි කරනවා. දවල් කාලේ ගිහිල්ලා රාත්‍රී කාලේදී එයා හිතනවා අද රාත්‍රී කාලේ තුට මට සර්පෙක් දෂ්ට කරලා මම අද රෑ මැරෙන්නත් පුළුවන්. මගේම කකුල් දෙක පැත්තිලා ඇදගෙන වැටලා මම මැරෙන්නත් පුළුවන්. ඉතින් මැරෙන මිනිස්සු නැද්ද? ඉන්නවා. ඒකට ඒ විදිහට මැරෙන්න පුළුවන්. එක්ක පිත කිපිලා, සෙම කිපිලා, වාතය කිපිලා, පපුයමාරුවක් හරි මොකක් හරි අපි අද කියන්නේ දැන් ආත්මට ඇකින නොයෙක් ලේට අපි අද හිතලා මැරෙන්න තියෙන අවස්ථාව. ඒ විදිහට සිහි කරලා ඒ විස්සව කල්පනා කරන්න කියනවා. අද රාත්‍රී කාලේ මගේ මරණය සිද්ධ වුණොත් මම මරණයට පත් වෙන්නේ ලාමක අකුසල ධර්මයන් ඇතුව නේද කියලා සීකරන්න කියලා තමන්ගේ හිත දිහා බලන්න කියන අදරය මම මැරුණොත් මා තුළ ප්‍රහාණය නොකර ලාමක අකුසල ධර්මයන් තියෙනවා නේද කියලා බලන්න කියලා, තියෙනවද නැද්ද කියලා. අන්න එතකොට තමන්ට දකින්න ලැබෙනවා කියනවා, අද රාත්‍රී මම මැරුණොත් මා තුළ අපායගාමී ආශ්‍රව තියෙනවා. දැන් ඔන්න අලුතුද සෝවාන් වෙච්ච කෙනෙක් තුල නිරේ යන ආශ්‍රෝති. දැන් අපි මේ හොඳට ඉඳගෙන හිටියට හිනා වෙලා කතා බහ කරාට අපි ජීවිතේ මොන තරම් සැලසුම් හදාගෙන ජීවත් වුණාට නිරේ අපිව අරගෙන යන ආශ්‍රව අපේ හිත අභ්‍යන්තරයේ තියෙනවා. තිරිසන් ලෝකේ අපිව ගිනිහිල්ල උපද්දවන ආශ්‍රව අපේ හිතාභ්‍යන්තරවල තියෙනවා. ප්‍රේත ලෝකේ අපිව උපද්දවලා අනන්ත දුක්දොල සිනින උපකාර වෙන ආශ්‍රව හිතාභ්‍යන්තරේ සැඟවිලා තියෙනවා. ඒක මතුවෙලා ඉන්න පුළුවන්. ඒ නිසා හිතන්න කියනවා අද රාත්‍රියේ කාලේ මම මැරුම මට අනුකරාය කරු පිණිස අනතුරු සහිත වෙන ලාමක අකුසල ධර්මයන් මා තුළ ප්‍රහාණය නොවිච්චේව කොයි තරම් ප්‍රමාණයක් තියෙනවද කියලා තමන්ගේ හිත දිහා පුනරාවර්ජනය කරන බලන්න කිය. මා තුළ රාග දේශ මෝහ ආදී අකුසල තියෙනව, අපායගාමී ආශ්‍රව තියෙනව නේද කියලා බලන්න කිය. අන්න එහෙම බලලා ඉවර වෙලා තමන් දැක්කොත් තමන්ට වැටහුණොත් මා තුළ කියන ධර්මය අවබෝධ කරපු නැති කෙනෙකුට තමන් දිහා බලනකොට සී වෙනවා. තාම මම අපායෙන් නිදහස් වෙච්ච නැති කෙනෙක්. තාම මම සතර අපායෙන් නිදහස් වෙලා නැහැ. මම අපායන ස්වභාවයෙන් යුක්තයි නේද කියන බය ඇති වෙනවා. අන්න මරණය ගැන හිතලා තමන්ගේ හිත දිහා බලනකොට. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළා ඒ විදිහට ප්‍රහාණය නොවෙච්ච කෙනෙක් තියනවා නම් එයා දැඩි වීර්යයක් ඇති කරගන්න කියනවා. අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීම පිණිස කුසල ධර්මයන් උපදවා ගැනීම පිණිස අධිමාත්‍ර වීර්යයක් ඇති කරගෙන සතියෙන් සම්පදන්නේ කටයුතු කරන්න කියනවා. එදා රාත්‍රී කාලයේ එතකොට කර්ම තුනක් කියන මොනවද? වීර්ය, සතිය, සම්පදන්නේ. ඕකම තමයි සතිපට්ඨානේ වඩන්න උපකාර වෙන්නේ. ආතාපි සම්පජානෝ සතිමා. ආතාපි කියන්නේ කෙලෙස් බවට වීර්යයක් තියෙනවා. සතිමා කියන්නේ හොඳ සිහියක් පිහිටව ගන්නවා. සම්පජාන කියන්නේ හොඳ නුවණ පවත්වනවා. එතකොට මෙන්න මේ කර්ම තුන පිහිටවාගෙන සතිපට්ඨානෙ සිහිය පිහිටවාගෙන සති සම්පජානෙන් යුතුව හිස ගිනිගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්සි ගන්නවා වගේ. ආයුධයෙන් පහරක් ආපු කෙනෙක් තුවාලයක් සමීප කරගන්න මහන්සි ගන්නවා වගේ. ඇඳි වසට ගෙන ඇවිලිච්ච කෙනෙක්ගේ ගින්න නිවන්න ගන්න උත්සාහයක් වීර්යක් තියෙනවා නම් ඒ හා සමාන අධිමාත්‍ර වීර්යක් ඇතුව රාත්‍රී කාලය තුළ අර කෙලෙස් ප්‍රහාණය කිරීම පිණිස උත්සාහයෙන් වීර්යෙන් ධර්මය අවබෝධ කරගන්න මහන්සි ගන්න එක. තේරුණාද? දැන් අපි ගමු ඔන්න හිසගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්සි ගන්නවා වගේ වීර්යය කරාගෙන ඕලුවට ගිනි ඇවිදුණා. එයා මොකද කරන්නේ? ආකමස් නැව ගිනි ගත්තෙන් කියලා වෙන වැඩක් කරනවද? නෑ. වැඩි උත්සාහයක් දාන්නේ අර කරන වැඩ ඔක්කොම නවත්තලා දඟලන්නේ මොකද? ඒ ගින්න නිවා ගන්න. දැන් අපි ගමු කවුරු හරි පාරක යනකොට හතුරෙක් මොකක් හරි ඉඳන් ආලා උලකට හරි මොකීකට හරි ඇකලා ඉඳලා ආයුධයකින් ගහනවා, කඩුවකින් කෙටුවා කියලා. එතකොට ආයුධයකින් පහර කාපු කෙනෙක් කල්පනා කරනවා කමක් නැහැ මම දැන් කඩේ යන්න ඕනේ ගිහින් බඩු ටික අරන් ඇවිල්ලා ඉවර වෙලා තියලා මේ නෑදු බක් කරනගෙන මම උඩට බීස් දා ගන්නවා කියලා එහෙම යනවා. නෑ. එයා ආයුධයකින් පහර කෑවට පස්සේ අනිත් වැඩ කටයුතු ඔක්කොම පැත්තක තියලා දුවන්නේ මොකට? තුවාලය සමීප කරගන්න. ඉක්මනට බෙල් ටික දා ගන්නවා නැත්නම් මැරෙන්න පුළුවන්. එක්ක මාරාන්තික දුකකට පත් වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාළා අන්න මේ වගේ හිසගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්සි ගන්නවා වගේ, ඇඳිවතට ගිනි ඇවිලිච්ච කෙනෙක් ඒ ගින්න නිවා ගන්න මහන්සි ගන්නවා වගේ අධිමාත්‍ර වීර්යයක් උත්සාහයක් ඇතුව ආතාපි සම්පජාන සතිතිය එලෙස්තාවන විරියක් සිහියක් නුවණක් පිහිටවලා සතර සතිපට්ඨානීම හිත පිහිටවාගෙන අර තමන් තුළ තියෙන ලාමක අකුසල ධර්මයන් ප්‍රහාණය කරන්න තාත්‍රී කාලේ මහන්සි ගන්න කියන ඔන්න බලන සති භාවනාව වඩන හැටි. දැන් තමන් දිහා බලනකොට රාත්‍රී කාලේ අද රාත්‍රී මම මැරෙන්න පුළුවන් මේ මේ හේතු නිසා මැරෙන්න පුළුවන් කියලා තමන් දිහා බලනකොට එයා දකිනවා මා තුළ මේ මේ ආදී අපායගාමී ලාමක අකුසල් නැහැ කියලා තමන්ට තේරෙනවා. මම මේ මේ විදිහට අකුසල් ප්‍රහාණය කරපු කෙනෙක් කියලා තමන් තුළින් තමන්ට දැකලා සතුටු වෙන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ වදාලා අන්න වෙන කෙනෙකුට තමන් තුළ ප්‍රහාණය වෙලා තියෙන ලාමක අකුසල ධර්මයන් ගැන සිහි කරලා ලොකු සතුටකින් ප්‍රීතියකින් කුසල ධර්මයන්ගේම හිත පිහිටවාගෙන රාත්‍රී කාලේ ගත කරන්න කියලා. එතකොට රාත්‍රී කාලේ සතුටෙන් ප්‍රීතියෙන් කුසලයෙන් හිත පිහිටවාගෙන ගත කරන්න පුළුවන් වාතද? තමන් තුළ ලාමක අකුසල ධර්මයන් සියල්ල ප්‍රහාණය වෙලා තිබ්බොත් විතරයි. එහෙම ප්‍රහාණය වෙලා නැත්නම් දැඩි වීර්යයෙන් හිසගෙන ගත්ත කෙනෙක් ගින්න නිවන මහන්සි ගන්නවා වගේ ධර්මය අවබෝධ කරගන්න මහන්සි ගන්න කෙනා ඔන්න මරණ සති භාවනාවද නැහැ. දැන් අපි මරණ සති අහලා තියෙන්නේ කොහොමද? ජීවිත පරිත මරණ නියත. දැන් ඒක රූපී තියනවද? නැහැ. එතකොට බලද්ද බුදුරජාණන් වහන්සේ පෙන්නනවා භික්ෂුව දැන් අර පිළිමි දවල් කාලේ ගත වෙලා රාත්‍රී කාලේ එනකොට මරණ සතිය වද නැහැ. ඊළඟට උන්වහන්සේ වදාලා ඒ භික්ෂුව ඒ විදිහට රාත්‍රී කාලේ වීර්ය කරලා දැන් රාත්‍රී දින දවල් කාලේ උදා වෙනවා. රාත්‍රී දින දවල් කාලේ උදා වෙද්දී කල්පනා කරන්න ඕනේ ඉදිරිය අන්තම්මම ලැබුණේ නැත. නමුත් අද දවස තුළ මම මැරෙන්න තියෙනවා. අද දවස තුළ මම මේ හේතු නිසා මැරෙන්න පුළුවන් කියලා උදේ පාන්දර හිතන්නේ කියනවා. රාත්‍රී කාලේ ගිවිලා දවල් කාලේ උදා වෙද්දී දවල් තමන් වැඩ කටයුතු ආරම්භ කරන්න කලින් දවල් කාලය තුළ හිතන්නේ කියනවා අද දවස තුළ මම මේ විදිහට මැරෙන්න පුළුවන්. සර්පෙක් දෂ්ට කරලා අද දවසේ මම දවල් කාලේ මැරෙන්න පුළුවන්. එක්ක යම් කිසි අනතුරක් නිසා දවල් කාලේ මම මැරෙන්න පුළුවන්. පය පැකිලා වැටලා දවල් කාලේ මම මැරෙන්න පුළුවන්. තුන්වස් කිපීමෙන් වාපිස්සෙන් කිපිලා දවල් කාලේ මැරෙන්න පුළුවන්. දැන් ඒ කාලේ තිබ්බ දේවල් ඒකෙන් දැන් අද ගත්තොත් අපි ඇක්සිඩන්ට් වලින් මැරෙන්න පුළුවන්. ස්වභාවික විපත් වලින් මැරෙන්න පුළුවන්. තව කොයි තරම් අනතුරු තියෙනවද අද මිනිස්සුන් මැරෙන්නේ. මොයේ ලෙඩ රෝග, වසංගත රෝග දවසින් දවස වැඩි වෙනවා. එතකොට මනුස්සයෙකුට මැරෙන්න තියෙන අවස්ථාවගෙන යා හිතනවා අද දවල් කාලේ තුල මම මේ විදිහට දවල් කාලේ ආරම්භ කළ ජීවත් වෙන්නේ හිතුවට අද දවල් දවස් තුල මම මැරෙන්න ඕන තරම් අවස්ථාවක් තියෙනවා. බැරි වෙලාවත් අද දවල් කාලේ මම මැරුණොත් මරණයටපත් වෙන්නේ නාම කකුසල ධර්මයන් ඇතුල් නේද කියලා යා තමන් දිහා බලනවා. මාතුල ප්‍රහාණය නොවෙච්ච අකුසල් තියෙනවද කියලා තමන් පුළින් තමන් පුනරාවර්තනය කරන තමන්ගේ ජීවිතය දිහා බලනවා. බලනකොට අන්න තමන්ට තේරෙනවා මාතුල තාම එක්ක යාට තේරෙනවා මම තාම සෝවාන් ඵලයට පත් වෙලා නැහැ. ඒකකොට එයා දන්නවා මාතුල නිරේගාමි ආශ්‍රෝ තියෙනවා. තිරිසන් ලෝකෙ උපත කරාගෙන යන ආශ්‍රෝ තියෙනවා. ප්‍රේත ලෝකෙ මාව උපත කරාගෙන යන ආශ්‍රෝ මාතුල තියෙනවා. එහෙමනම් ඒ අපායගාමී ආශ්‍රය ප්‍රහාණය කරන්න මම අද මේ දවල් කාලය තුළ දැඩි වීර්යයක් ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළ ඉවනි නාමක අකුසල ධර්මයන් තියෙනවා කියලා තමන් තුළින් දැක්කොත් ඒ ප්‍රහාණය කිරීම පිණිස අධිමාත්‍ය උත්සාහයක් වීර්යයක් ගන්න කියනවා. ආතාපි සම්පජානෝ සතිමා දැඩි වීර්යයකින් සතර සතිපට්ඨානයේ සිහිය පිහිටවාගෙන මන නුවණ කිනුත් ධර්මය අවබෝධ කරන්න දවල් කාලේ වීර්ය කරන්න කියන. ඒ වීර්ය කරන්නේ කොහොමද? අර විදිහටමයි. හිතකින් ඉඳත් කෙනෙක් ගින්න නිවන්න මහන්සි ගන්නවා වගේ. තමන්ගේ ඇඳිවතට ගිනි ඇවිලුණාට පස්සේ ඇඳිවතේ තියෙන ගින්න නිවා ගන්න මහන්සි ගන්නවා වගේ ආයුධයකින් පහර කාපු කෙනෙක් තුවාලයක් සමීප කරගන්න විහිසෙනවා වගේ ධර්මයෙන් අවබෝධ කරගන්න දවල් කාලය තුළ අධිමාත්‍ය වීර්යයක් ගන්න කෙනා ලාම කකුසල ප්‍රහාණය කරගන්න. එහෙම නැත්නම් හදිස්සියේ හරි දවල් කාලේ මැරුණොත් අපායගාමී ආශ්‍රව ඇතුව ඕනම මොහොතක ඉඳන් අකුසලයක් බලවත් වෙලා අපායකට වැටෙන්න පුළුවන්. ඊළඟ බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ඒ විශ්වකෝ යම් කෙනෙක් ඒ විදිහට තමන් දිහා බලද්දී අද දවල් කාලේ මම මැරුණොත් මැරෙන්නේ නාම කකුසල ධර්මයන් ඇතුවද කියලා තමන්ගේ ජීවිතය දිහා බලද්දී ඒ පුද්ගලයාට වැටහෙනවා මාතුල අපායගාමී අකුසල් නෑ. මම මේවා ප්‍රහාණය කරා. මම මේ ආදී රාග දේශ මොහ ආදී අකුසල් ප්‍රහාණය කරපු කෙනෙක් කියලා තමන් තුළින් බලලා තමන්ට සතුටු වෙන්න පුළුවන් නම් එයා ඒ කුසල ධර්මයන් තුළම හිත පිහිටවාගෙන බොහෝම සතුටින් විමුක්ති සුවයෙන් එදා දවල් කාලේ ගත කරන්නේ කියලා. එතකොට සතුටින් දවල් කාලේ ගත කරන්න නම් සතුටින් රාත්‍රී කාලේ ගත කරන්න නම් විමුක්ති සුවයෙන් ඉන්න නම් තමන් තුළ ලාම කකුසල ධර්මයන් ප්‍රහාණය වෙලා තිබිය යුතුයි. එහෙම නැත්නම් අපායගාමී ආශ්‍රව තියෙනවා නම් මෙතන හිතන්නේ කියනවා අද දවස තුල මම මැරුණොත් කොහේ යයිද? දවල් කාලේ මැරුණොත් කොහේ යයිද? රාත්‍රී කාලේ මැරුණොත් කොහේ යයිද? මම තාම අපායේ නිදහස් වෙලා නැහැ නේද? මේ විදිහට සිහි කර කර ලොකු උත්සාහයක් වීර්යයක් ගන්න කියන ධර්මය අවබෝධ කරගන්න. ඕන ඕක තමයි මරණ සති භාවනාව වඩන ක්‍රම. එතකොට ඔය අංගුත්තර නිකායේ තියෙන පතම මරණ සති සූත්‍රය ද්විතීයික මරණ සති සූත්‍රයත් ඇතුලෙන් අපට මරණ සති භාවනාව දියුණු කරගන්න ක්‍රමී ඇති කරගන්න පුළුවන්. දැන් මරණය ගැන හිතන්න බයක් ඇති වෙනවා. මේ මරණයත් එක්ක ඉන්නේ හිතනකොට බයක් ඇති වෙන්නේ මම දැන් මැරිලා කොහේ යයිද කියන හැඟීමත් එක්ක. අකුසල් තිබ්බොත්. නමුත් තමන් තුළ ගුණධර්ම වඩලා සමර්ථුන් හොඳට සද්ධාව දියුණු වෙලා සීලය දියුණු වෙලා ධර්මඥානෙ වැඩිලා ත්‍යාගයේ ප්‍රඥාව වැඩිලා හොඳට ධර්මයේ දියුණු වෙන්න දවසින් දවස විශ්වාසය ඇති වෙනවා. මම නම් දැන් මරුණා සුගතිය කියන විශ්වාසය ඇති වෙනවා. ඒ විශ්වාසය දැන් මම ඔය ගැන දේශනා ගණනාවක දෙන්න. අපි එහෙම භාවනා කරන්න ධර්මයේ දියුණු කරන්න අපට ආත්ම විශ්වාසයක් ඇති වෙනවා. මම නම් දැන් මරුණා සුගතිය. ඒ එහෙම විශ්වාසය ඇති වෙන්නේ තමා තුළ ධර්මානුමෝදිත උපකාර වෙන අංග පිහිටවනම් විතරයි. ඒවා ටික ටික පිහිටව ගන්නෙහි අර අපාය බය ටිකෙන් ටික තමන් ජීවිතෙන් නැති වෙලා යනවා. ඒ නිසා ලොකු වීර්යයක් උත්සාහයක් ගන්න ඕනේ ධර්මයේ හරයම. බුදුරජාණන් වහන්සේ කාලේ විශාල වීර්යයක් ගන්නයි හිටියා. හැබැයි වීර්යය උනා ධර්මය අවබෝධ කරන්න ගනිද්දී බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඒ වීර්ය තමන් හරියට වීර්ය පැවැත්වේ නැත්නම් ඒ වීර්යයත් සමහර වෙලාවට හිත විසිරීමටම බලපාන. ඔබ අහලා තියෙන සෝණ හාමුදුරුවනේ. සෝණ කියලා භික්ෂුවක් හිටියා. බොහොම රජපෞලක කෙනෙක් ඇවිල්ලා පැවිදි වුණා. පුදුමාකාර වීර්යයක් තිබ්බ කෙනෙක්. වීර්ය ආරම්භක වීර්ය ඇති භික්ෂුව මහසේලා අතර අග තනතුරු ලැබුණේ සෝණ කියන මහරහතන් වහන්සේට. උභාසී වීර්ය අධික භික්ෂුණියන් අග්‍රය. උන්වහන්සේ අවුරුදු 25ක්ම වීර්ය කරා. හැබැයි කිසිම සමාධි මාර්ගයක් ඇති කරගන්න බැරුණ වීර්ය වැඩි. මුදුන වීර්ය භාවනා කරනවා රැයට නිදියන්නේත් නෑ රැයත් භාවනා කරනවා සක්මන් කරනවා. අන්තිමට උන්වහන්සේ සක්මන් කරලා යටිපතුල් පැලිලා ඒ සක්මන් මළුවම නීවලින් අතු වෙලා පිළිලා. ඒත් නවතින්නේ. මුදුන වීර්යකින් භාවනා කරා. අන්තිම අවුරුදු 25ක් තිස්සේ වීර්ය කළා වීර්ය කළා. අන්තිමට මනසින් ඇදගෙන වැටුණා. සිතුවිල්ලක් ආවා. මම මෙච්චර කාලයක් අවුරුදු 25ක්ම වීර්ය කරා මට සමාධි මාර්ගයක්වත් ඇති කරගන්න බැරි වුණා. මට මේ ධර්මය අවබෝධ කරගන්න පිනක් නැතුව ඇති. ඒ නිසා මට මේක වැඩි හොඳයි මම ගිහි වෙලා ගිහි ජීවිතයක් ගත කරගෙන පින් දහම් කරගෙන ඉන්නවා කියලා සිතුවිල්ලක් ඇති වුණා. මේ සිතුවිල්ල බුදුරජාණන් වහන්සේ දැක්කා. දැකලා උන්වහන්සේ දා ජේතවනාරාමයේ හිටියේ මේ භික්ෂුව වනාන්තරයක භාවනා කර හිටියේ. උන්වහන්සේ ඉදින් ඒ විදිහේ වැඩම කරා. වැඩම කරලා මේ සෝණ භික්ෂුව භාවනා කරමින් හිටපු තැන පහළ වුණා. පහළ වෙලා ආන සෝණ. ඔබට මෙවැනි සිතුවිල්ලක් ඇති වුණා නේද කියලා ඇහුවා. අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ උන් කියනවා. මම මෙච්චර කාලයක් වීර්ය කරා. අවුරුදු 25ක් තිස්සේ පැවිදිලා භාවනා කරනවා මට සමාධි මාර්ගයක්වත් නැති කි. ඒ නිසා මට මීට වැඩිය හොඳයි පින් දහම් කරගෙන ගිහි ජීවිතය ගත කරා නම් කියලා හිතුණා කි. බුදුරජාණන් වහන්සේ වීර්ය ඇති කරගන්න ඕනේ ආකාරය ගැන ලස්සන උපමාවකින් පෙන්නලා දුන්නා. බුදුරජාණන් වහන්සේ අහන සෝණ ඔබ ගිහි කාලේ මොකද්ද කරමු රැකියාව කියලා. ස්වාමීනි මම සිතාර වාදකෙක් කියලා. සිතාර දැකලා තියෙනවා සිතාරේ. ඒ සිතාර වාදනය කරපු වාදන ශිල්පියෙක් කියලා ගිහි කාලේ. බුදුරජාණන් වහන්සේ අහන සෝණ ඔබ සිතාරේ වාදනය කරද්දී ඕනෑවට වැඩිය ගොඩාක් තද කරලා තිබ්බොත් වාදනය කරලා මధుර ස්වරයක් එනවද හරි. නැති කියලා ස්වාමීනි ගොඩාක් තද කරොත් නම් ලස්සන හඬක් ගන්න බෑ කියලා. ඕනෑවට වැඩිය ලිහිල් කරෝ. ඒ හොඳ ස්වරයක් කියනොද නෑ ස්වාමීනි කියලා ලිහිල් වුණාට පස්සේ කොහොමත් ඉන්නේ නෑ. එහෙනම් කොහොම දැනුව සිතාරයක තාත්තික මధుර ස්වරයක් ගන්න නම් තියන්නේ ස්වාමීනි ගොඩාක් තද කරන්නේ නැතුව ලිහිල් කරන්නේ නැතුව මධ්‍යස්ථ ප්‍රමාණයකින් තමයි කියෝ ඒ තත් තියාගන්න ඕන. බුදුරජාණන් වහන්සේ වදාළ සෝණ වීර්යයත් ඒ වගේ කියලා. වීර්ය ඕනෑවට වැඩිය වැඩි කරගත්තොත් මොකද වෙන්නේ? උද්දච්චයට යනවා කියලා හිත. එතන අපි කියන්නේ සාමාන්‍යයෙන් ගැමි වහරට කියන්නේ හදිස්සියට ක්‍රොස් කටේ අත දාගන්න වෙන්නේ. ඒ වගේ ලොකු උත්සාහයක් ගන්නවා දැන් භාවනා කරන්නේ. කලබලේ වැඩි. කලබලේ වැඩි වෙනකොට භාවනා නිමිත්ත අල්ලගන්න බෑ. හිත විසිරෙනවා. වීර්යය වැඩි වෙනකොට කලබලේ වැඩි වෙනකොට හිත විසිරෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ වීර්ය අඩු කරොත් මොකද වෙන්නේ? අර තරස් කොණයට වැඩි නිහිල්ුණා වගේ වීර්ය අඩු වුණොත් හිත කුසීත ක්‍රමට නිදිමතට බර වෙනවා. එතකොට දන්නේම නෑ භාවනා කරනවා කියන ඒම නින්දට වැටෙනවා. ඒ නිසා වීර්ය ඕනෑවට වැඩි අඩු කරොත් හිත කුසීත වෙනවා, නිදිමතට අවශ්‍යකමට වැටෙනවා. වීර්ය අනවශ්‍ය විදිහට වැඩි කරොත් හිත උද්දච්චයට යනවා, හිත විසිරෙන්න බලනවා, බාහිරට විසිරෙනවා. ඒ නිසා ඕනෑවට වඩා වැඩි ධර්මාවබෝධයට උපකාර වෙන වීර්යක් මිසක් ඊට වඩා කලබලෙන් වැඩි වීර්යක් ගන්නත් එපා කියන, වීර්ය ඕනෑවට වඩා අඩු කරන්නත් එපා කියන, වීර්ය ධර්මාවබෝධයට අවශ්‍ය ප්‍රමාණයට පවත්ව ගන්නී කියන කියන බුදුරජාණන් වහන්සේ උපදෙස් දුන්නා. සෝන භික්ෂුව දවස් 6-7ක් ඇතුළත කෙලෙස් පහනේ කළ අරහත්ත්වයට පත් වුණා. එතකොට අවුරුදු 25ක් වීර්ය කළ බැරි වෙච්චදී දවස් 6-7න් ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපට අවශ්‍ය වෙන්නේ ධර්මය අවබෝධ කර ගැනීම පිණිස අපේ ජීවිතය තුළ ඉන්න තැන ඉඳන් වීර්යයක් ගන්න ඕන. ඔබ ගිහි ශ්‍රාවකෙක් හැටියට ඔබට ගිහි ජීවිතය තුළ ඔබට පැවිද්දෙක් කරන විදියට ජීවිත ධර්ම අවබෝධය කරා යන්න අපහසුයි. බුදුරජාණන් වහන්සේ පෙන්වන ගිහියයි පැවිද්දයි අතර වෙනස පෙන්වනවා. පැවිද්ද හංසයෙක් වගේ කියනවා, වේගෙන් පියාඹලා යන්න පුළුවන් කියනවා, පියාපත් බලාදී. ගිහි ශ්‍රාවකය හරියට මොන රේකට උපමා කරනවා, මොන රඟේ පියාපත් බර වැඩි ලස්සනයි හැබැයි වේගෙන් යන්න බෑ, හැබැයි මොනවට තියන්න පුළුවන්, මොනවත් ඇවිදගෙන යනවා හැබැයි වේගයක් නැහැ, හිමින් හිමින් යනවා. ඉතින් ඒ නිසා තමන් ඉන්න තැන ඉඳන් තමන් වීර්යය කරන ඔය ධර්මයේ කරා යන තියෙන නිසා තමන් දවසේ තමන්ට ලැබෙන වෙලාවට මම රාත්‍රී කාලේ හිතට සිහි කරගෙන නිදාගන්න ගිහින් අද දවස මම ගත කරේ කොහොමද? එතකොට මේ මරණ සති භාවනාවට උපකාර වෙන විදිහට තමන් ජීවිතය හදාගන්න රාත්‍රී කාලේ හිතන අද දවස තුන මගේ අතින් ලාභක අකුසල ධර්මයන් වැඩෙන විදිහ කටයුතු කරාද? අද දවසේ මම සද්දා සීල සුත්‍ති ත්‍යාග ප්‍රඥා ආදී ගුණ ධර්මයන් දියුණු කරගන්න උත්සාහයක් ගත්තාද? අද දවසේ මම භාවනාව කරාද? අදුගාට සැය භාගයක්වත් භාවනා කරාද? පුරුදුවන් වන්දනා කරාද? අද මගේ සීලයට යම් අඩුවක් සිද්ධ වුණාද? අන්න ඒ වගේ සීහි කරන්න, සීහි කරන දවස ගානේ තමන්ගේ ජීවිතයේ තුල රාත්‍රී කාලේ උදේ අවදි වුණාට පස්සේ හිතන්න අද දවස තුල මම ධර්මය අවබෝධ කර ගැනීම පිණිස අවශ්‍ය ගුණ ධර්මයන් දියුණු කරගන්න. අන්නේ විදිහට දවස ගානේ තමන් තමන්ගේ ගුණ ධර්ම දිහා බල බල දියුණු කරගත්තොත් අන්න ටික 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 ධර්මයේ කරා යන්න පුළුවන්. ඒ නිසා මේ හැම දේශනාවකින්ම පෙන්නලා දෙන්නේ ධර්මය අවබෝධ කර ගැනීම පිණිස තමන් තුළ ඇති කරගත යුතු ගුණ ධර්ම. වීර්යය කියන එක හැම තැනම බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. දැන් අපි ගත්තොත් සතර සම්‍යප්පදාන වීර්යය මොකද්ද? එතන තියෙන්නේ නූපන්නා වූ අකුසල් නූපදීව පිණිස, තාම හිතේ ඉපදිලා නැති අකුසල් තියෙනවා, ඒවා අකුසල් ගැන හිත හිත ඒවා උපද්ද ගන්න එපා කියන, වීර්යයෙන් ඒවා ඉපදිලා නැත්නම් යටපත් කරලම දාන්න කියලා. නූපදීව පිණිස වීර්යය කරන්න කියලා. හටගත්ත හිතේ අකුසල් තියෙනවා, රාග දේශ මොහාදී ඒවා ප්‍රහාණය කරගන්න වීර්යය කරන්න කියලා. නූපන් කුසල් කියලා තාම සීල සමාධි ප්‍රඥා පැත්ත තාම දියුණු වෙලා නැහැ, සමාධිය වැඩිලා නැහැ. ඒවා නූපන් කුසල්, ඒවා උපදවා ගන්න වීර්යය කරන්න කියලා. ඉපදිච්ච කුසල් දහම් තියෙනවා, තමන් දැන් පින් දහම් කරනවා, ධර්මය අහනවා, බණ භාවනා කරනවා, තමන්ගේ ජීවිතය තුළ ගොඩනගාගත්ත ගුණ ධර්ම කුසල් දහම් තියෙනවා, ඒවා වැඩි දියුණු කරගෙන විපුල භාවයට පත් කරගන්න, පරිපූර්ණ කරගන්න වීර්යය කරන්න කියලා. එතකොට ඒ සතර සම්‍යප්පදාන වීර්යම තවත් තැන්වල කතා කරන වීර්ය ඍද්ධිපාදයේ කියලා කතා කරනවා. නිවන කරාගෙන යන්නම උපකාර වෙනවා වීර්ය කෙනෙකුට. ඒක ඉන්ද්‍රිපාදයක් බවට පත් වෙනවා. ඊළඟට විරිය ඉන්ද්‍රිය කියලා කතා කරන තමන්ගේ ජීවිතය තුළ විරිය ධර්මාවබෝධයට පිණිස දියුණු කරගෙන යනකොට ඒක මේ ඇස කන නාසය වගේ තමන්ගේ ජීවිතයටම බැඳිච්ච දෙයක් බවට පත් වෙන විරිය. අවුරු කීවත් යනවත් නැහැ, ලෝකේම යාට පාටිව එයා භාවනා කරගෙන ධර්මේ කරා යනවා. මොකද එයා දන්නවා මේක තමයි ධර්මයේ ගැලවෙන්න තියෙන, මගේ නිවනට තියෙන, මගේ විමුක්තියට තියෙන මාර්ගය. ඒක තමන්ගේම ජීවිතය අනුගයක් බවට පත් වෙනවා. ඒක විරිය ඉන්ද්‍රිය බවට පත් වෙනවා. ඉන්ද්‍රිය ධර්මයක් බවට. තවදුරටත් වැඩෙද්දි බලයන් බවට පත් වෙනවා. ඉන්ද්‍රිය ධර්මමයි බල බවට පත් වෙන්නේ. විරිය බලය. ඊළඟට බොජ්ජංගේ හැටියට ගත්තත් විරිය සම්බොජ්ජංගේ. චතුරාර්ය සත්‍ය අවබෝධයේම අංගයක් හැටියට විරිය වර්ධනය කරන්න පුළුවන්. ඒක බොජ්ජංගේ බවට පත් වෙනවා. ඊළඟට විරිය සති. තව කතා කරලා දැන් අපි ගත්තාම ආර්ය අෂ්ටාංගික මාර්ගය ගත්තාම විරිය සතිය. එතකොට සම්මා දිට්ඨි, සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා වායාම, වායාම විරිය. ඒකත් ඒකමයි. සම්මා සති, සම්මා සමාධි, ඒකත් විරියමයි. එතකොට විරියමයි සතිය ඇති කරගන්න තියෙන්නේ. විරියමයි සමාධිය කරා යන්න තියෙන්නේ. ඒක ඔක්කොම ඇති වෙන්නේ සමාධි ඉන්ද්‍රියටයි විරිය ඇති වෙන්නේ. දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන මම පස්සේ දේශනාවක් කරන්න. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන අංග වෙන වෙනම බෙදෙනවා. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, ප්‍රඥා කොටසට. සම්මා වාචා, කම්මන්ත ආදී සීල කොටසට. වායාම, සති, සමාධි, සමාධි ස්කන්ධයට වැටෙන. එතකොට ඔය ගැන අපි ඉදිරියේ කතා කරමු. විරිය කියන එක මේ සත්‍යශ බෝධිපාක්ෂික ධර්මයන් තුල බොහෝ තැන්වල යෙදෙනවා. ධර්ම අවබෝධය කරා යන්න විරියමයි අවශ්‍ය වෙන්නේ. ඒ නිසා විරිය ගැන ওই විදිහට සිහිපත් කරගන්න බුදුරජාණන් වහන්සේගේ අවසාන බුද්ධ වචනේ පවා මොකද්ද? හන්දදානි වික්ඛවි ආමන්ත්‍යාවි මහණී අවසාන වතාවට නුඹලව අමතනවා. වයගම්මා සංඛාරා මේ ලෝක සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යයි, හටගෙන පැවතිලා නැති යන ස්වභාවයෙන් යුක්තයි. අප්‍රමාදීන සම්පාදේ. අප්‍රමාදීන කුසල දාම් වඩන්න කිය, අප්‍රමාදී ඇති කරගන්න කිය. ඒ නිසා මේ පින්වත් හැම දිනකටම තමන්ගේ ජීවිතය තුළ අප්‍රමාදීන සද්ධාදී ගුණ ධර්මයන් දියුණු කරගෙන, සත්‍විස් බෝධිපාක්ෂික ධර්මයන් දියුණු කරගෙන, මරණ සති භාවනාව ගැනම සිහිය පවත්වලා මරණ සතියෙන් වඩලා මරණයට කලින් අප්‍රමාදීව ධර්මයෙන් අවබෝධ කර ගැනීම පිණිස මේ උතුම් මරණ සති දේශනා උපකාර වේවා කියලා ආශිර්වාද කරනවා. ඉතින් අද දවසේ අපි මේ උතුම් සූත්‍ර දේශනාව සාකච්ඡා කරලා ධර්මයේ ශ්‍රවණය කරලා රැස් කරගත්ත සියලුම පුණ්‍ය ධර්මයන් පින් කැමති සියලු දෙවියන් අනුමෝදන් වෙත්වා. දෙවියෝ මේ පින් දැකබල අනුමෝදන් වෙලා දෙවියන්ගේ දිව්‍යත් ඉතුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ සංසාර දුකින් අතමි දේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. ආකාසත්තා චුම්මත්තා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසත්තා චුම්මත්තා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසත්තා චුම්මත්තා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා අනුමෝදන් කරමු. ඒ ඥාතීන් මේ පින් ලබා ගන්න පුළුවන් තැන්වල ඉපදිලා ඉන්නවා නම් මේ පින් දැක බල අනුමෝදන් වෙත්වා. ඥාතීන්ගේ පරලෝක ජීවිත සැපවත් වේවා. මේ පරලෝකේ ඥාතීන් සංසාර දුකින් අත මිදේවා. සාදු කියනිකම් මේ ඥාතීනම් හෝතු සුඛිතා වන්තු ඥාතීන්. ඊදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා වන්තු ඥාතීන්. ඊදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා වන්තු ඥාතීන්. ඒ වගේම අපි මේ ධර්මයේ ශ්‍රවණය කළ රැස් කරගත්ත සියලුම පොණේ ධර්මයන් අපි ස්වාමීන් වහන්සේ ඇතුළු මේ පින්වත් හැම දිනාටම මේ ආයතනයට දන් පැන්දෙන උදව්පකාර කරන පින්වත් හැම දෙනාටමත්, මේ ධර්මයේ ශ්‍රවණය කරපු පින්වත් සෑම සියලු දෙනාටමත්, උබේ දූ දරුව ඥාති හිත මිත්‍රාදීන් හැම දෙනාටමත් උතුම් වූ ධර්මාවබෝධයේ පිණිසම උපකාර වේවා. පුනරුවන්ගේ ආරක්ෂාව රැකවරණය සැලසේවා. හැම දෙනාටම උතුම් මේ ගෞතම බුද්ධ ශාසනයේම ධර්මාවබෝධයේ පිණිසම මේ පින උපකාර වේවා කියන අධිෂ්ඨානය ඇති කරගන්න. අභිවාදන සීලස්ස නික්ෂම් වද්ධා ප්‍රචායිනෝ චක්කාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛම් බලං ආරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති කිමිනාති සමිච්ඡතු. හැම දිනාටම තෙරුවන් සරණයි.